දෙවන යෝජනාව බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස භාවිත කරමින් ඌව ඉලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය වේදයක් ආරම්භ කිරීම ගරු වෛද්‍ය නරේන්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ යෝජනාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස භාවිත කරමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම කියන යෝජනාව මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. අප රට තුළ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයෙන් දැනට සිටින්නේ 50%ක් පමණ වන අතර අපොස උසස් පෙළ ජීවවිද්‍යා විෂය ධාරාවෙන් ඉහළම සාමාර්ථ ලබා ගන්නා ශිෂ්‍යයින් රැසකට රජයේ වෛද්‍ය පීඨවලට ප්‍රවේශීමේ අවස්ථාව අහිමි ඇති අතර රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස භාවිත කරමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවට යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාව වන විට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේත් සමස්ත රටේත් දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා. එක පැත්තකින් අපේ රට සෞඛ්‍ය මුහුණ දීලා තිබෙන බරපතල අවදානම්කාරී තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගත්තහමත් මේ කඩනම් අවශ්‍යතාවයක්. අපි ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව, සාමාන්‍යයෙන් මේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවලට සාපේක්ෂව අපේ යම් යම් සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමක පවතිනවා. එනිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අපේ සෞඛ්‍ය දර්ශක යම් ඇගැයීමකට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් මාතෘ මරණ අනුපාතිකය, ලදරු මරණ අනුපාතිකය, අවුරුදු 5ට අඩු මරණ අනුපාතිකය වැනි සම්ප්‍රදායික සෞඛ්‍ය දර්ශකවලින් අපි සංවර්ධිත රටකට ආසන්න මට්ටමේ ඉන්නවා. 2016 සංඛ්‍යාලයකට අනුව ගත්තොත් අපේ රටේ මාතෘ මරණ අනුපාතිකය 133.8ක්, ලදරු මරණ අනුපාතිකය 1000කට 5ක්, අවුරුදු 5ට අඩු ළමා මරණ අනුපාතික 1000කට 12ක්. මේ දර්ශක නිසා තමයි අපට අපේ සෞඛ්‍ය ඇමතිවරුන්ට කවදත් පාරම්බාන්ට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ අපේ සෞඛ්‍ය සේවාව උසස් මට්ටමක තිබෙනවායි කියලා. නමුත් අපිට වඩා ලෝකයේ අනෙක් රටවල් දැන් වේගෙන් අපිව පහු කරගෙන යනවා. අපි කලින් ගහව පෙට්‍රල් වලින් තමයි දුවන්නේ. අපි අර හා වගේ ඉබ්බගේ තරඟෙදී හාව වේගෙන් දුවලා නිදාගත්තා වගේ අපි පහුගිය කාලෙක, එහෙම නැත්නම් සමහරට සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලේ ඉඳලා සෞඛ්‍යයට වියදම් කරපු දේවලින් උකහා ගත්ත දේවල් පදනම් කරගෙන අපි දැන් සතුටු වෙන්න උත්සාහ කරනවා. නමුත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පතුලට කිදා බහලා බැලුවොත්, ලෝක මට්ටමේ සෞඛ්‍ය දර්ශකත් එක්ක සංසන්දනය කළ බැලුවොත් අපට එහෙම සතුටු වෙන්න බැරි තත්වයක තමයි තිබෙන්නේ. උදාහරණයක් හැටියට විශේෂයෙන් අපේ රටේ පෝෂණ ඌනතාවයන් බරපතල ලෙස උග්‍ර වෙමින් තිබෙන්නේ. අපේ රටේ මේ වන විට උපදින දරුවන්ගෙන් 15.7%, කියන්නේ 16%කට ආසන්න ප්‍රමාණයක් අඩු බර දරුවපත්, කිලෝග්‍රෑම් 2.5කට වඩා අඩු බර දරුවපත් තමයි 16%ක් වාර්තා වෙන්නේ. ඒ වගේම අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් සැලකිලි පිරිසකට මන්ද පෝෂණය තිබෙනවා. මේ මන්ද පෝෂණය කියලා කියන්නේ අර අපි මන්ද පෝෂණය සහිත ඉතියෝපියාවේ දරුවෙක්ගේ චිත්‍රය නෙමෙයි. ඒ අර ඔළුව ලොකු, බඩ ලොකු, එහෙම නැත්නම් අතපය හීනි, කෙහෙත් අගය පැටල ගොදුරු වෙච්ච දරුවෙකුට වඩා වෙනත් සෞඛ්‍ය දර්ශකවලින් මන්ද පෝෂණ තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ අනුව තමයි මේ මන්ද පෝෂණය එක් පැතිකඩක් වන වයසට සරිලන උස නැති දරුවන් 17.3%ක් වාර්තා වෙන්නේ. ඒ කියන්නේ හැම දරුවෝ 100කින් 17.3%කට වයසට හරියන විදිහට උස නැහැ. මේකේ වතු ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම දරුවන්ගෙන් 3න් 1ක් 31.7%ක් මේ වයසට හරියන උස නැති දරුවන් බවට පත් වෙලා තිබෙන වතු ශේෂ්ත්‍රය. ඒ වගේම උසට සරිලන බර නැති දරුවන්ගේ ප්‍රමාණය 15.1%. එය ග්‍රාමීය මට්ටමේදී 15.6% දක්වා අඩු වෙලායි තිබෙන්නේ. ඒ වගේම මේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ 15.1%, 15.1%, රක්තහීනතාවයෙන් පෙළෙනවා. යකඩ හිඟකම නිසා රක්තහීනතාවයෙන් පෙළෙනවා. මේක කෙලින්ම මොළේ වර්ධනයට බලපානවා, තර්ක ශක්තියට, අවබෝධයට, දරා ගැනීමේ හැකියාවට, බුද්ධිමය හැකියාවට සියල්ලට බලපානවා. ඒ නිසා මේ පෝෂණ දර්ශකතින් ගත්තට පස්සේ අපේ සෞඛ්‍ය අමාත්‍යංශයත් පිළිගන්න, ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගන්න, මේ දර්ශක ගත්තට පස්සේ අපි ඉන්නේ අවදහනම් කාරී තැනක. ඒවගේම තමයි. අපිරටේ ගර්භණි මාතාවන්ගේ සිය 30% මටක්. ඒ කියන්නේ හැම ගැබිනි මාතාවන්ගේ තුනෙන් එකක්ම රක්තහීනතාවෙන් පෙළෙනවා. ගැබිනි මාතාව රක්තහීනතාවෙන් පෙළෙනවා කියලා කියන්නේ අනිවාර්ය වශයෙන් ඒ උපදින දරුවට එක බලපානවා කියන එක. ඒ වගේම මේ ගර්භණි මාතාවන්ගෙන් සිය 22.5ක්, ඒ කියන්නේ පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් උසට හරියන බර, එහෙම නැත්නම් උස සහ බර අතර අනුපාතයේ අඩුවක් යන වාර්තා කරලා තිබෙනවා. ඉතින් මෙහෙම ගත්තහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෝෂණ තත්ත්වය අතින් අපි යම්කිසි අවදානම්කාරී තත්ත්වයක පහුවෙන්නේ. එහෙම නැත්නම් මේක කියන්න පුළුවන් එක පැත්තෙන් අපි මන්ද පෝෂණයෙන් පෙළෙන අතරේ අනිත් පැත්තෙන් අතිපෝෂණයෙන් පෙළෙන රටක්. අපි කියනනේ අර ඩබල් බර්ඩන් ඔෆ් මැල් නියුට්‍රිෂන්, දුෂ්පෝෂණයේ අන්ත දෙකෙම පෙළෙන රටක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ උග්‍ර වෙන පෝෂණ ඌනතාවයන්, මේ මන්ද පෝෂණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම අපේ රටේ මේ වන විට වේගෙන් බෝ නෝන රෝග ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ලාංකිකයන් 100 දෙනෙක්ගෙන් හැම 7 දෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ කියන්නේ 100 දෙනෙක්ගෙන් 7 දෙනෙක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ අය අතරින් 21%ක් කවදාවත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නේ නැහැ. ලාංකිකයන් 100 දෙනෙක්ගෙන් 26 දෙනෙක්, ඒ කියන්නේ 4 1%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඔවුන්ගෙන් 21%ක් කවදාවත් ප්‍රතිකාර ගන්නේ නැහැ. පිරිමි 100ක්ගෙන් 24ක් කොලෙස්ටරෝල් වැඩි තත්ත්වයෙන් පෙළෙනවා. කාන්තාවන්ගේ 28%ක් කොලෙස්ටරෝල් වැඩි තත්ත්වයෙන් පෙළෙනවා. පිරිමින්ගේ 25%ක් ස්ථූලතාවයෙන් පෙළෙනවා. අතිපෝෂණේ ස්ථූලතාවයෙන් බර වැඩිකමෙන් පෙළෙනවා. කාන්තාවන්ගේ 34%ක් ස්ථූලතාවයෙන් පෙළෙනවා. ඒ වගේම 2030 වෙනකොට අපේ රටේ ජනගහනයේ 19%ක් පහෙන් එකක් වයස්ක ජනගහනය බවට පත් වෙනවා. මේ සාධක සියල්ල සලකා බැලුවට පස්සේදී සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු කියලා තමුන්වංශ තේනවා ඇති. ඒ නිසා තමයි අපි මේ විශ්වීය සෞඛ්‍ය ආවරණය, එහෙම නැත්නම් යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකට අපි හැම ආණ්ඩුවක්ම අනුගත වෙලා තිබෙන්නේ. ඒ ආණ්ඩු විවිධ ගිවිසුම් අත්සන් කරලා ඒ ප්‍රඥාත්ති වලට සහාය පළ කරලා අපි අපේ රටේ හැම දෙනාටම සෞඛ්‍ය පහසුකම් සාධාරණව ලබා දෙනවායි කියලා. ඒ හැම දෙනාටම සෞඛ්‍ය සඳහා ප්‍රවේශ වීමට තියෙන අයිතිය තහවුරු කරනවා කියලා ලෝකෙ පිළි අරගෙන තිබෙනවා, ලෝකෙට වාර්තා කළා තිබෙනවා. එහෙම කරන්න නම්, ඒ කියන්නේ විශ්වීය සෞඛ්‍ය ආවරණයක්, යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකක් අපේ ලාංකිකයන් හැම දෙනාටම ලබා දෙන්නට නම් අනිවාර්ය වශයෙන්ම මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්. දැන් සාමාන්‍යයෙන් ගරු නියෝජ කතානායකතුමනි, ලෝකයේ දර්ශයක් ගත්තොත් ඔවුන් වාර්තා කරනවා ඒ ජනගහනයට කොච්චර පුහුණු සෞඛ්‍ය සේවකයන් ඉන්නවද කියලා. ඒ පුහුණු සෞඛ්‍ය සේවන් හැටියට ගන්නේ වෛද්‍යවරුන්, හෙදියන් සහ අපේ රටේ නම් මිඩ්වයිෆ්ලා. ඒ අනුව ගත්තොත් ලෝකයේ සාමාන්‍යයෙන් 10,000කට ඒ රටවල පුහුණු සෞඛ්‍ය සේවන් කොච්චරද කියලා බැලුවොත් අපි තවමත් තිබෙන්නේ ලෝකයේ ප්‍රශස්ත මට්ටමට ළඟා ටිකක් දුරින්. තායිලන්තේ 10,000කට 38ක් ඉන්නවා. නේපාලේ 10,000කට 34ක් ඉන්නවා. මාලදිවයිනේ 10,000කට 50ක් ඉන්නවා. මම මේ කියන්නේ අපේ දකුණු ආසියානු සහ අග්නි ආසියානු කලාපේ. උතුරු කොරියාවේ 10,000ට 81ක් ඉන්නවා. අපේ ඉන්නේ 10,000කට 32යි. ඒ කියන්නේ මේ වෛද්‍යවරුත් ඇතුළු පුහුණු සෞඛ්‍ය සේවකයන්. අපේ ඉලක්කය 2022 වෙනකොට 10,000ට 42 දක්වා ගමන් කරන්න. 2030 වෙනකොට 10,000ට 84 දක්වා ගමන් කරන්න. හැබැයි 2022දී අපි 10,000ට 42 දක්වා ඉලක්කයට ගමන් කරනකොටත් ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ප්‍රශස්ත සෞඛ්‍ය මට්ටමක් පවත්ව ගන්න නම් 10,000කට 44.5ක්වත් පුහුණු සෞඛ්‍ය සේවකයන් ඉන්න ඕන කියලා. ඒ නිසා අපි ඉලක්කයටත් බොහොම පල්ලිහයින් ඉන්නේ. ඒ වගේම මේක අතරේ මේ පුහුණු සෞඛ්‍ය සේවකයන් අතරේදී අපේ රටේ වෛද්‍ය ප්‍රමාණය ගත්තොත් එහෙම ජනගහනය සහ වෛද්‍යවරු අතර අනුපාතය අපි එතරම් ප්‍රශස්ත මට්ටමක නැහැ. 2015 ලෝකයේ දර්ශක අනුව ලෝකයේ සංවර්ධිත රටවල, ඒ කියන්නේ සෞඛ්‍ය ඉහළම තත්ත්වයෙන් පවත්වන රටවල ජනතාව 10,000කට වෛද්‍යවරු 77.4ක් ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ ලෝකේ සාමාන්‍යලා තිබෙන 14. කියුබාවේ ජනතාව 10,000කට වෛද්‍යවරු 77.2ක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ජනතාව 10,000කට වෛද්‍යවරු 32.7ක් ඉන්නවා. හැබැයි අපේ රටේ ගත්තොත් ජනතාව 10,000කට වෛද්‍යවරු 6.8යි ඉන්නේ. 6.8යි ඉන්නේ. ඒක පැත්තකින් වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. හිඟයට වඩා බලපානවා වෛද්‍යවරු ව්‍යාප්තලා තියෙන ආකාරය. මේ 10,000කට 6.8ක් හිටියට ඇත්තරම මේක ව්‍යාප්ත වෙලා තිබෙන්නේ නගර ආශ්‍රිතව විශේෂයෙන් බස්නාහිර දකුණ වගේ නාගරික දිස්ත්‍රික්කවල තමයි වැඩිපුර මේක කේන්ද්‍ර වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ වෛද්‍යවරු වැඩි වැඩියෙන් බිහි කර ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා. අඩුතරමේ මේ ජනතාව 10,000කට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරු 40,000කට වුණා කියලා අපි විශ්වාස කරනවා. දාන සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කරලා තිබෙන විදිහට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ශක්තිමත් කරන්න නම් එහෙම නැත්නම් අර GP සිස්ටම් එක ජෙනරල් ප්‍රැක්ටිෂනර් සර්විස් එක ශක්තිමත් කරන්න නම් එහෙම වෛද්‍යවරු ප්‍රමාණයක් අඩුතරමේ වෛද්‍යවරු 40,000කට වුණා කරනවා. ඒ කියන්නේ අපිට ඉන්නවටත් වඩා දැන් දෙගුණයක් විතර වුණා කරනවා. දැන් මේ වෛද්‍යවරු ප්‍රමාණය හදන්නේ කොහොමද? දැනට අපිට තිබෙන වෛද්‍ය පීඨ අටෙන් අවුරුද්දකට 1200ක් පමණ තමයි බිහි කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒක අපි සතුටු වෙනවා. පෞගිය කාලේ ආණ්ඩුව සබරගම විශ්වවිද්‍යාලයට අනුබද්ධව, මෝටු විශ්වවිද්‍යාලයට අනුබද්ධව සහ වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨ ආරම්භ කරන්නට ගත උත්සාහයන් පිළිබඳව සබරගම විශ්වවිද්‍යාලයට අනුබද්ධව රත්නපුරේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න 2008 තමයි ඉඩම් වෙන් කරගත්තේ. විෂය නිර්දේශ UGC එකෙන් සකස් කරේ. හැබැයි අවුරුදු 10ක් යනකම් ඒක ආරම්භ කරන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් වයඹ ආරම්භ කළා කියලා හොඳයි. ඒ අනුව තමයි මම මේ යෝජනා කරන්නේ මේකට එකතුවක් විදිහට මේ අපට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රමාණය දෙගුණ කිරීම සඳහා ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අපි ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධව බදුල්ල ශික්ෂණ රෝහල පදනම් කරගෙන බදුල්ල මහ රෝහල පදනම් කරගෙන ඒ ශික්ෂණ රෝහලක් බවට පත් කරලා වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නට කියලා. මේ අවස්ථාවේදී මම මේ අවධානය යොමු කරනවා මේ සභාවේ. දැන් සාමාන්‍ය මෙවැනි යෝජනාවක් ඇවිල්ලා සම්මත වුණාට පස්සේ ආණ්ඩු අයවැයෙන් සල්ලි වෙන් කරොත් එහෙම ඒ විශ්වවිද්‍යාල අනුබද්ධව රෝහලට අනුබද්ධව වෛද්‍ය පීඨයක් හදන්න කියලා සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශවල ඇමතිවරුන්ගේ කල්පනාව තමයි, මන්ත්‍රීවරුන්ගේ කල්පනාව තමයි තමන්ගේ ප්‍රදේශයට වෛද්‍ය පීඨය දාගන්න. ඒ ඇමතිවරු මන්ත්‍රීවරු කල්පනා කරනවා වෛද්‍ය පීඨයක් තමන්ගේ ප්‍රදේශයට ආවොත් එහෙම ඒ දරුවන්ට කැමට දෙන්න පුළුවන්, ඒකෙන් ආදායමක් හොයාගන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ගෙදර කාමරයක් කුලියට දීලා කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා. වෛද්‍ය පීඨ එහෙම දාන්න බෑ. දැන් මෝටු විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් දානවා නම් ඒකේ වැදගත්ම සාධකය තමයි රෝහල මොකද්ද කියන එක. ඒකට රෝගීන් වැඩි ප්‍රමාණයක් ඉන්න, රෝගීන් අතර විවිධත්වයක් තිබෙන, මේ ඒ ඉගෙන ගන්න වෛශිෂ්‍යයන්ට පුහුණු වෙන්න පුළුවන් රෝහල කුමනා කරනවා. ඒ නිසායි නාගොඩ රෝහල වැනි රෝගීන් බහුලින රෝහලක් අපි යෝජනා කරේ ඒ ආසිත වෛද්‍ය පීඨ ගොඩ ගන්න කියලා. හැබැයි මට මතකයි ඒ යෝජනාවට පස්සේ සමහර ඇමතිවරු රාජ්‍ය අමතිවරු යෝජනා කරා එහෙමනම් මෝටර් විශ්වවිද්‍යාලයට අනුබද්ධව අපි වෛද්‍ය පීඨ දාමු කියලා බණ්ඩාරගම මිල්ලණියේ. ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කයට ආවයි කියලා ඉඩම් තිබෙන්නේ මිල්ලණියේ කියලා මිල්ලණියේ දාලා හරියන්නේ නැහැ. මොකද රෝහලක් ආසිත වෛද්‍ය පීඨයක් පටන් ගත යුතු වන්නේ ඒ ශිෂ්‍යෝ අවුරුදු 5 පුරාම අඩු ගානේ අවුරුදු 3ක්වත් නිරන්තරයෙන් රෝගීන් එක්ක ඒ අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කිලෝමීටර් 5න් 10න් එහා ගිහිල්ලා බස්වල ඇවිල්ලා එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අපේ රටේ වෛද්‍ය පීඨ මුල් අවස්ථාව ආරම්භ කරන හැමතිස්සෙම මහරෝහල කාසිතෝ තමයි වෛද්‍ය පීඨ ආරම්භ කරේ. කොළඹ ගත්තොත් ජාතික රෝහල් ළඟම වෛද්‍ය පීඨ තිබෙනවා. කරාපිටිය ගත්තොත් කරාපිටි රෝහල ආසිතව වෛද්‍ය පීඨ තිබෙනවා. රාගම ගත්තොත් උතුරු කොළඹ ශික්ෂණ රෝහල ආසිතව වෛද්‍ය පීඨ තිබෙනවා. ඒ වගේ එසම මම යෝජනා කරන්නේ මේ බදුල්ල අපිට එහෙම බදුල්ල රෝහල සම්පතක් බදුල්ල රෝහලට ඒ මොන්රාගලද මඩකලපුවද අම්පාරද ඇතුළු ඒ ප්‍රදේශයේ අවටින් රෝගීන් විශාල ප්‍රමාණයක් එනවා. රෝගීන් අතර විවිධත්වයක් තිබෙනවා. එසා බදුල්ල මහරෝහල ආශ්‍රිතවම ඒක පස්සර හරි කොහරි ඈත කර යන්නේ නැතුව මහරෝහල ආශ්‍රිතවම මේ වෛද්‍ය පීඨය ආරම්භ කරන්නට කියලා. ඒ වගේම මම මේක නැවතත් අවධාරණය කරන්නේ මොකද වයඹ විශ්වවිද්‍යාල අනුබද්ධව අපි වෛද්‍ය පීඨයක් ආරම්භ කරනකොට අපිට කුරුණෑගල හොඳ රෝහලක් තියෙනවා. කුරුණෑගල රෝහලේ විවිධත්වය සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම තිබිලා අපි මුදලුත් වේදන් කරලා මේ සමහර මන්ත්‍රීවරු මම දන්න අලවත්තුළු මන්ත්‍රීවරු එහෙම යෝජනා කරා ඒ කුරුණෑගල පටන් ගන්න කියලා කුරුණෑගල. හැබැයි ඒ රෝහල අරගෙන ගියා කුලියා පිටියට. කිසි පදනමක් නැහැ. ඒ කියන්නේ කුලියා පිටියට අර රෝහලක් කුලියා පිටියට වෛද්‍ය පිටිය අරගෙන ගිහිල්ලා කුලියා පිටිය දිනු කරන්න බෑ. කුලියා පිටිය දිනු කරන්න වෙන ව්‍යාපෘති කියන්නේ. ඒකට කරන්න තිබෙන්නේ අපිට හොඳ රෝහලක් තිබෙනවා නම් කුරුණෑගල රෝහල ආශ්‍රිතව තමයි වෛද්‍ය පිටිය ආරම්භ කළ යුතු වන්නේ. ඒසම මේ යෝජනාව විදිහට මම අවධාරණය කරන්න කැමති මේක මොකක් හරි ක්‍රමයකට ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ඇතුළට ව්‍යාපෘති ඇතුළට ගන්නවා නම් මේ බදුල ශික්ෂණ රෝහල මහරෝහල ආසිතව තමයි මේ වෛද්‍ය පිටිය ආරම්භ කළ යුත්තේ කියලා. ඒ වගේම
ඔබතුමාගේ කාලය නම් අවසන්යි ගරු.
මට විනාඩි 2-3ක් තව දෙන්න. අනිත් පැත්තෙන් දැන් මේකේ තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත්කම. ඒ තමයි දැන් අපේ රටේ උසස් පෙළ ප්‍රතිඵල ගත්තට පස්සේ විශේෂයෙන්ම ජීව විද්‍යාංශයේ අතිවිශාල තරංගයක් තියෙනවා. දෙදස් පහලවේ අපොස උසස් පෙළ ප්‍රතිඵල ජීවිද්‍ය විෂය ධාරාවේ සලකා බැලුවට පස්සේ ඔබතුමාටම පෙනේවි කොතරම් දරුව දක්ෂ දක්ෂයිද දක්ෂතාවය පෙන්වුම් කළ තියෙනවා උසස් පෙළ විභාගෙද කියලා. කොළඹ කළුතර මාතර හම්බන්තොට මඩකලපුව වවුනියාව මහනුවර මේ දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍ය පීඩුවට ඇතුළත් වෙන අවම සූසුකම් බවට පත් වුණේ ඒ දෙකයි බී එක. කොළඹත් මඩකලපුවත් වවුනියාවත් ඒ දෙකයි බී එක. ගම්පහ ගාල රත්නපුර කෑගල අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර යාපනයේ මන්නාරම බදුල්ල මේ දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍ය පීඩුවට ඇතුළත් වෙන අවම සූසුකම් බවට පත් වුණේ ඒ එකයි බී දෙක. යාපනෙත් ගම්පහත් ඇතුළුව. ඒ වගේම ත්‍රිකුණාමලේ පවා ත්‍රිකුණාමලේ ඒ දෙකයි සී එකයි. කිල්නොච්චි මුලතිව්වලත් 2015 රජයේ වෛද්‍ය පිට ඇතුළත් වෙන අවම සුසුකම් බවට පත්වලා තිබෙන්නේ A එකයි B එකයි C එකයි. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේදී ඒ දරුවෝ ඉතාම දක්ෂතාවය පෙන්වනවා. ඒතොර මේ දරුවන්ට යන්න අපි වෛද්‍ය පිට වැඩි ප්‍රමාණයක් හැදුවොත් තමයි එක පැත්තකින් අපේ වෛද්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ අතරේ මේ දක්ෂ දරුවන්ට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවේදී වචනයක් දෙයක් කියන්න කැමතියි. දැන් පහුගිය කාලෙම මේ අධ්‍යාපනය හෝ සෞඛ්‍ය පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට වැඩිම අවධානය යොමු වෙච්ච මාතෘකාව තමයි සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරලා ඒ වගේ මේ ශිෂ්‍යොත් ගොඩක් කාලයක් අරගල කරලා ඒකට යම් විසඳුමක් ගත්තා. අපි මේ විසඳුමක් ගන්න මැදිහත් තුනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෛද්‍ය උපාධිය මුදල්ට විකුණනා වෙනුවට අපි වෛද්‍ය උපාධිය නොමිනේ ලබා දෙමු කියන තර්කය මත අපිට වෛද්‍යවරු ඕනේ. මොකද දැන් සයිටම් එක වෙනුවෙන් පෙනී හිටපුවත් මොකද කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ රටට වෛද්‍යවරු වැඩිපුර ඕනේ. මේ ඉස්පිරිතාලවල දැන් දොස්තරලානේ මිනිස්සු පොලිමේ ඉන්නවා, වෛද්‍යරු ඉක්මනට හදන්න ඕනේ, ඒ නිසා සයිටම් වගේ ඕන කියලා. දැන් කොහොම හරි අවසානයේදී මේ ළමයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දැම්මා. ඒ යෝජනාව පාර්ලිමේන්තුවත් අපි සාකච්ඡා කරා, කොහොම හරි අනපන සම්මත කරත් හොඳයි. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේ ළමයි සයිටම් එකෙන් ගලවලා කොතලාවල දැම්මට පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ඒ ළමයි මුදල් අය කරනවා. මේ ළමයි සයිටම් එකේ ඉගෙන ගන්න කාලය තුලම ගරු කිරියල් ඇමතුමා මේ අවුරුද්දේ මැයි මාසේ වෙනකන් මේ දරුවන්ගෙන් සයිටම් එක මුදල් අය කරා. මැයි මාසේ වෙනකන් අපි මේක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා එතකොට අවසානයි. මැයි මාසෙත් මුදල් අය කරා. දැන් කොතලාවල දැම්මට පස්සේ අවුරුද්දක ලක්ෂ 13 ගානේ කොතලා ආරක්ෂක විශ්වවිද්‍යාලයට ගෙවන්න කියලා මේ ළමයින්ට කියනවා. දැන් අපි මේ කරලා තියෙන කිරියල් ඇමතුමා බලනකොට සයිටම් මුදල්ලගෙන් මේ ගලවලා කොතලාවල මුදල්ට දීපුවාගේ වැඩක් නේ. අපිට ඕනකම තිබුණා මේ අයගේ අධ්‍යාපන සුසුකම් පිළිබඳව ප්‍රශ්න තිබුණා. දැන් මේක වෙලා තිබෙන්නේ අපි කිව්වා රයිට් අවම සූසුකම් හැටියට අපි එකඟ නොවුනත් අමුණාසල S3 කියලා එකක් ගෙනාවා. හරි, ඒ සූසුකම්මට මේ දරුව පිළිබඳ සලකා බලලා සයිටම් එකේ අපි කවුරුත් එකඟ වුණා. එහෙමනම් කොතලාවට අනුබද්ධ මේකලා යොමු කරලා එයාට වෛද්‍ය උපාධි ලබා දෙමු කියලා නිසි පුහුණුවක් එක්ක. එහෙම කරාට පස්සේ දැන් මේ ශිෂ්‍ය අපිට කතා කරලා කියනවා මම හම්බෙවිලා හම්බුණත් එක්ක මේ ළමයි දැන් මේ හතරේ කණ්ඩායමේ ළමයි සයිටම් එකට ගෙවලා තියෙන 155යි 13 වෙනි කණ්ඩායමේ ළමයි ඒ ළමයි 97ක් ගෙවන්න ඕන සයිටම් එකට. දැන් ඒ සාමාන්‍ය 5 වෙනි අවුරුද්ද හිටපු ළමයි මේ 97ෙන් 160ක් විතර ගෙවලත් ඉවරයි. ඒ 5 වෙනි අවුරුද්ද හිටපු ළමයි කොතලාවලට ගන්නේ 3 වෙනි අවුරුද්දට. ඉතුරු අවුරුද්දකට 126ක් ගෙවන්න ඕන. අවුරුද්ද 113 ගානේ. අතර මේ යෝජනාව සාකච්ඡා කරනකොට කරුණ යෝජ්‍ය කතානායකතුමනි කවුරුත් මේ පාර්ලිමේන්තුවේ කිව්වේ නැහැ අතර මේ නොමිලේද නැද්ද කියන එක. මොකද ඒක ගැන සාකච්ඡා කරන ඕමනාවක් තිබුණ නැත්තේ මේ රජයේ විශ්වවිද්‍යාලයක් නිසා. එය හැංගීමෙම නොමිලේ නිසා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ ළමයින්ට සිද්ධ වෙලා තියෙන සයිට මුදල්ට දීපු මුදල් කුට්ටිය දැන් මේ එතනටත් දීලා වැඩිපුර ගාණක් ආයේ මේ කොතලාවල මුදල්ට දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුව මේ ළමයි රවට්ටන්නේ නැතුව අපි මේ පාර්ලිමේන්තුවේ හැල්ලු කරන්නේ නැතුව මේ ළමයි සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් දෙන්න ඕනේ. ජනාධිපතිවරයාක් කීමක් තිබෙනවා. මං කැමති හර්ෂිත් සීලා ඇමතුමා හිටියා නම් එතුමත් මේකට මැදිහත් වුණා. ඒ නිසා මේ ළමයි දැන් ඒ ළමයින්ට ගෙවා ගන්න විදියක් නැහැ. කොත සයිටම් එකේ අර ඒ කියන්නේ කොතරවල ට්‍රාන්ස්ෆර් කරන ලියුම් අස්සම් කරේ නේ මේ මාසේ ළමයින්ට මුදල් ගෙවනකන් ඒ ළමයි. දැන් ඒකේ ණයගත් ළමයි ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔබතුමාලා කිව්වා මේ ශිෂ්‍යත්ව දීපු ළමයි ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයා කල් සමහර ශිෂ්‍යත්ව දුනා. ඒ ශිෂ්‍යත්ව දීපු ළමයින්ටත් දැන් අවුරුද්ද 113 ගාන ගෙවන්න කියනවා. මතක තියාගන්න ගරු ඇමතුමා මේ සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමව්පියෝ කියන්නේ මෙරට බදු ගෙවන මිනිස්සු. ඒ මිනිස්සු ගෙවන බදු වලින් තමයි අපි මේ කොතරවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හැදුවේ. කොතරවල රෝහල හැදුවේ. ඒ මිනිස්සු බදු ගෙවලා තියෙනවා. ඒසයි ඒකට සාධාරණයක් වෙන්න ඕන. දැන් මේ කණ්ඩායමෙන්වත් මේ ප්‍රශ්නේ ඉවර කරගන්න ඒසයි කරුණා කළා. කිරියල් ඇමතුමා මේකට විශේෂයෙන් මැදිහත් වුණා. අපේ ස්විසාන ඇමතුමාලා එහෙමත් හිටියා. ඒසයි මේ ප්‍රශ්නය ඒ ළමයින්ට අසාධාරණයක් කරන්න නැතුව අපි රජයේ වෛද්‍ය පීඩ වැඩි කරමු. මෙයාට උපාධිය දෙමු. හැබැයි මේ මුදල් අය කිරීම කරන්න එපා කියන ඉල්ලීමක් කරමින් මේ ඌෂිද්‍යයාට අනුබද්ධව බදුල්ල ශික්ෂණ රෝහල මහරෝහල පාවිච්චි කරමින් වෛද්‍ය පීඨයක් ආරම්භ කරන යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ආශිර්වාද කරනවා.
බොහොම ස්තුතියි. ගරු නිහාල් ගලපති මන්ත්‍රීතුමා යෝජනාව ස්ථිර කිරීමට
නියෝජ්‍ය කතානායකතුමනි මුළු මහත් ලාංකීය ජනතාවටත් විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස ප්‍රදේශවල මොන්රාගල බදුල්ල ඒ දිස්ත්‍රික්ක දෙකේ ජීවත් වන අධ්‍යන කටයුතු කරන ඉතාමත්ම දක්ෂතාවයෙන් විශිෂ්ට හැකියාවෙන් හෙබි ඒ දරුවන්ට අවස්ථාව ලබා දෙමින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න මේ ගෙන්ලද යෝජනාව මා ඉතාමත්ම කැමැත්තෙන් ස්ථිර කරනවා. කරු නියෝජ කතානායකතුමනි මං හිතන්නේ ඔබතුමත් මූලාසනයේ ඉන්න මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඔබතුමත් ඒ දිස්ත්‍රික්ක දෙක තුළ විශේෂ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ උත්පත්ති ලබාපු කෙනෙක් විදියට ඔබතුමාට ලොකු ගෞරවයක් මේ යෝජනාව ගෙනාපේ කියලා මං විශ්වාස කරනවා. අපි දන්නවා දැන් ලෝක සෞඛ්‍ය දැන් ආරෝග්‍ය පරමාලාභා සෑම කෙනෙක්ම නිරෝගීව ජීවත් වෙනෝ නම් එවැනි ජනතාවක් රටක ඉන්නෝ නම් ඒක තමයි රටකේ ඒ රටේ වාග්ය. එහෙම බැලුවෙන් පස්සේ අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ මේ වසර 70 තුල මේ පක්ෂ දෙකේ ආණ්ඩුල පාලනය තුල අපි දකිනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විවිධ අවස්ථාවල මේ රට නියෝජනය කරපු සෞඛ්‍ය ඇමතිවරුන්ට ඇමතිනියන්ට ලෝක මට්ටමේ ජයග්‍රහණයන් ඒ වගේම විවිධ නාමකරණයන් ලැබුණා සෞඛ්‍යට කරපු විශේෂ සේවයට. නමුත් අපට හරි ගැටලුවක් තියෙනවා අන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ ලැබිච්ච ගෞරවේ වත් අඩුම ගානේ අර්ථවත් වන විදියට අපේ රට මේ වකියෙන් බාරගත්ත සෞඛ්‍ය අමාත්‍යවරු ඒ කටයුත්ත කරාද කියන එක අතීසා වර්තමානයේ හරිම ප්‍රශ්නාර්ථයක් හරිම ගැටලුවක්. ඒ නිසා අඩුම ගානේ ඒ කටයුත්ත එහෙම හරි වෙලා තිබුණනම් අපට සතුරු වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ නලින් ජයස මන්තුමා කිව්ව වගේම ගරු කතානායක මේ නියෝජ කතානායකතුමනි දැන් බලන්න ලංකාවේ ජනගහණයෙන් දළ වශයෙන් 10,000කට 6.8යි සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නේ, පොදු වෛද්‍යවරු ඉන්නේ ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ අවශ්‍ය ප්‍රතිකාර කරන්න. මේක ඒ සාමාන්‍ය වෛද්‍යවරු. එතකොට අපි දන්නවා රටේ තියෙන මහ රෝහල්, ශික්ෂණ රෝහල්, මූලික රෝහල්, දිසා රෝහල්, පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම වේශාලා මේවයි කල්පනා කළ බැලුවොතින් වැඩ කටයුතු කරනවා සාමාන්‍ය වෛද්‍යවරු වගේම විවිධ ක්ෂේත්‍රවල හැකියාව දක්ෂතා නිපුණාවෙත් තියෙන විශේෂඥ වෛද්‍යවරු. ඒ අයගේ තත්ත්ව සලකලා බැලුවෙන් පස්සේදී මම හිතන හැටියට 10,000කට එක්කෙනෙක්වත් ඒ විශේෂඥ වෛද්‍යවරු ඉන්නෝද කියන සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා අපේ රටේ ඒ රෝගීන්ට ප්‍රතිකාර ලබා ගන්න. මේක බරපතල විදිහේ අභියෝගයක් වගේම අපට තාමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේක අතික්‍රමණය කරන්න බැරි වෙච්ච ගැටලුවක් වශයෙන් අපි දකිනවා. වසර 70ක් මෙලට පාලනය කරපු අපේ රටේ පාලකයොන්ට රටේ ජනතාව සෞඛ්‍ය සම්බන්ධත්වයට පත් කරන්න සමහර අවස්ථාවල මෙන්න මේ අවුරුද්ද සියලුම ජනතාව රෝගවලින් මිදෙන සෞඛ්‍ය සම්පන්න අවුරුද්දක් කරගනිමු කියලා පාරම්පරණවා. එහෙම අවුරුදු කීපයක් ගත කරා. නමුත් අද වෙනතුරුත් භාවිතා ගත්තයන් පස්සේදී ඒ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. එනිසා අපේ රටේ අඩුම ගාන ජාතික ආදායමෙන් වැඩි කොටසක් මේ සම්බන්ධයෙන් විධන් කරලා ගුණාත්මක සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න අදාළ නිරෝගීම ජනතාවක් මෙලට බිහි කිරීමට අදාළ ඒ වගේම නිරෝගීමත් අනාගත පරම්පරාවක් ප්‍රස්ත හැකියාන්තින පරම්පරාවක් අපි ආයෝජනයක් වශයෙන් සලකලා දකිනෝ නම් තේරුම් ගන්න තියෙනවා නම් මීට වඩා වැඩි මැදිහත් වීමක් යුතුයි කියන එකයි අපේ එකම ඉල්ලීම සහ අපේ එකම බලකිරීම. එහෙම ගත්තාම පස්සේදී ගරු කතා නීති කතානායකතුමනි අපි දන්නවා අපේ රටේ මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුව පිරිමහන්න අඩුම ගානේ දැන් අපි හැම අවුරුද්දකම කෝටි ගාණක් මුදල් විදං කරලා ඒ පශ්චාත් වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්න විවිධ රටවල් වලට යවන අපේ වෛද්‍යවරු ඒ වෛද්‍යවරු අවුරුදු 3ක් හරි 4ක් හරි ඉඳලා ඒ අදාළ හැකියාව ලබාගෙන අපේ රටට එනවා. ඒ ආවත් මම අපි විශ්වාස කරන්නේ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා දැන්ටත් මම හිතන්නේ ඉතාමත්ම අඩුවෙන් තියෙන එක මේ රටේ පශ්චාත් ඒ වෛද්‍ය අධ්‍යාපන පිහිටවල ඒ විදේශ රටවලින් ඒ අයගේ ඒ මානව සම්පත ධර්ම සහ මූල්‍ය සම්පත අපි ආධාර උපකාර වශයෙන් අරගෙන අපේ රටට අඩුම ගානේ අවස්ථාවයට සරලන වෛද්‍යරු බිහි කරගන්න හරි කටයුතු කරනෝ නම් අපි විශ්වාස කරනවා මේ தත්ත්වය යම් ප්‍රමාණයකට ගොඩේන්න පුළුවන් කියලා. දැන් විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ඔබතුමා ජීවත් වෙන මේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඒ බදුල් දිස්ත්‍රික්කයේ 1980 ගණන් වලට පෙර ඒ මධ්‍ය මහවිද්‍යාලවල ඒ වගේ මහවිද්‍යාලවල ජාතික පාසල් තුල ඉතාමත්ම අඩුවෙන් තමයි ඒ විද්‍යා ගණිත උසස් පෙළ පාඨමාලා ආරම්භ කළ තිබුණේ. මමත් ගිහිල්ලා 1984 අවුරුද්දේ මොණරාගල දිස්ත්‍රික්කයේ අවුරුදු 11ක් ගුරුවරයෙක් වශයෙන් ඉගැන්නුවා. අපට සිද්ධ වුණා බලධාරීන් දේශපාලඥයින් රටේ නායකින් එදා අපට කියලා තිබුණේ අධ්‍යාපනයේ සමානයි කියලා. අපට තේරුණා මොන වගේ අසාධාරණ ලක් වෙලාද ඒ දරුවෝ ඉන්නේ කියලා. ඒ නිසා අපට සිද්ධ වුණා ගිහිල්ලා උගන්වන්න නෙවි ඒ දරුවන්ගේ මූණකට සෝදන්න, ඒ දරුවන්ගේ කොණ්ඩ පීරන්න, ඒ දරුවන්ගේ ඒ සොටු සූරන්න වගේ ඉතාමත්ම අවම පහසුමක්වත් මේ පාසල් තුල තිබුණේ නැහැ. ඒ නිසා මේ දරුවෝ ඉතාමත්ම දක්ෂයි, හැකියාවන් තියෙනවා. ඒ දක්ෂතාවයන් හැකියාවන් ඔප්නම් වන්න ඒ දරුවන්ට අවස්ථාව තිබුණේ නැහැ. මට මතකයි මොණරාගල ඒ මහානාම විද්‍යාලේ මහානාම ඒ ජාතික පාසලේ විද්‍යා ගණිත ඒ උසස් පෙළ පාඨමාල ආරම්භ කර තිබුණත් හරියට ගුරුවරු හිටියේ නැහැ. ඒ නිසා ළමයි කොයිතරම් සාමාන්‍ය පෙළ ඒ විද්‍යා විෂය ධාරාවට ගණිත ධාරාවට සමත් වුණත් ඒ දරුවන්ට අවශ්‍ය ඒ ගුරු සම්පත මාන සම්පත නැති නිසා හැකියාවක් ලැබුණේ නැහැ. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්නේ දරුවන්ට මොකද්ද දරුවන් කරපු වරද? ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා කරපු වරද මොකද්ද? තමුන්නාන්සලා ඒක පක්ෂභේදකින් තොරව මේ රටේ මැතිඅමතුරු කරවන්න ආණ්ඩු පිහිටවන්න ඒ අම්මලා තාත්තලා ඒ දරුවෝ දායක වුණා. අඩුගානේ ඒ දායක වීම අර්ථවත් කරන්න හරි තමුන්නාන්සලට අදත් බැරි වෙලා තියෙනවා. ඒ මේ දිස්ත්‍රික්ක දෙකට ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ ඒ ගුරුවරු යොදලා ඒ කටයුත්ත අවසන් කරන්න. තාමත් සමහර මධ්‍ය මහවිද්‍යාලවල මේ විද්‍යාගන්ත ඒ උසස් පෙළ ඒ පාඨමාලා හරියට කරන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට තියෙන අවස්ථාවල් අඩු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඉතාමත් අතලොස්සක් තමයි ඒ දරුවෝ කොළඹට හරි මහරගමට හරි තංගල්ලට හරි මාතරට හරි ගාල්ට හරි ගිහිල්ලා බෝඩින් ගාස්තු ගෙවාගෙන ඒ වගේම ඉතාමත්ම අමාරු කොන්දේසි යටතේ ඒ අධ්‍යාපනය හදාරලා ওই අතලොස්සක් ඒ වෛද්‍ය විද්‍යාලවලට යන්න පුළුවන් මේ කොම ලැබුණේ. ඒ නිසා ඒ දරුවෝ වෙන් කරලා කොන් කරලා හුදකලා කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ යෝජනාව තුලින් අපි විශ්වාස කරනවා තමුන්නාසලා වැඩි අවධානයක් යොමු කරලා අඩුම ගන්න මේ දරුවන් පිළිබඳව හැඟීමක් ඇතුව මේ අවස්ථාවේ ඉෂ්ට කරන්න මැදිහත් වුණොතින් ඒ අහිංසක දුගී දුප්පත් දක්ෂතාවයන් හැකියාවන් තියෙන දරුවන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා පළාතේ මේ වෛද්‍ය විද්‍යාලයේ ඒ බදුල්ල රෝහල් තවශ මේ අදාළව බිහි කරවතින් විශේෂයෙන්ම ඒ දරුවෝ තවත් උනන්දු වෙනවා. ඒ දක්ෂතාවයන් තවත් හදා ගන්නවා, හැකියාවන් හදා ගන්නවා, අම්මල තාත්තලා උනන්දු වෙනවා ඒ දරුවෝ මෙතෙන්ට යොමු කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉතාමත්ම වටිනා කියන අවස්ථාව තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා පාලකයෝ විදියට තමුන්නාසල අවධානය යොමු කරලා ඒ දරුවන් වෙනුවෙන් ඒ සහන සලසන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ කටයුත්ත ආරම්භ කරවතින් බදුල්ලෙන් පුළුවන්කම තියෙනවා ඒ සමසෞඛ්‍ය පීඨයක් බිහි කරලා ඒ සමසෞඛ්‍ය පීඨයට දරුවන් අරගෙන ඒත් ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඒ අවශ්‍ය උපාධිය සහිත ඒ නර්සස්ලා ඒ සෞඛ්‍යකයන් බිහි කරන්න හැකියාව ලැබෙනවා. ඒ
නිසා
ඵලදායක මට්ටමේ යෝජනාවක් තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමුන්වාසල අඩුම ගානේ මෙන්න මේ වසර 70ක් ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන බැරි වුණා නම් දැන් හරි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ කටයුත්ත ඵලදායක ආකාරයෙන් ඉස්තිර කරලා කටයුතු කරන්න අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න කියලා ලිමකර මෙන්න මම කියනවා.
බොහොම ස්තුතියි. ගරු ආශිව මාරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් වටිනා යෝජනාවක් සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන් ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස අපේ මන්ත්‍රීතුමා, වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වෛද්‍යවරු අලුතෙන් ලංකාවට උචිත වෛද්‍යවරුන් වෛද්‍ය විද්‍යාල අලුතෙන් පටන් අරගෙන ආරම්භ කිරීමට සම්බන්ධයෙන් කරන මේ කාලෝචිත යෝජනාව මම හිතන්නේ ඉතාමත් කාලෝචිත අවශ්‍යම යෝජනාවක්. රජයක් හැටියට අපි ඉන්න ප්‍රතිපත්තියත් වැඩි වැඩියෙන් වෛද්‍යවරු මේ රටට අවශ්‍යයි බිහි කළ යුතුයි. ඒ හරහා තමයි එතුමාගේ කතාවෙත් කිව්වා වගේ සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයත්, වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයත්, ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයත් ආරම්භ වෙන්න ආරම්භ කරන්න සැලසුම් යෝජනා වෙලා තියෙන්නේ. ඒ අතර තමයි එතුමා මේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් යෝජනා කරන්නේ. වෛද්‍ය පීඨ ආරම්භ කරනකොට ලෝකේ රටවල් නිර්ණායක අරගෙන තියෙනවා කොයි වගේ තැන්වලද කොයි වගේ පරිසරයක් තුලද වෛද්‍ය පීඨ ආරම්භ කරන්න කල යුත්තේ කියලා. ලෝකේ වෛද්‍ය පීඨ ආරම්භ කරලා තියෙන බොහෝ රටවල් වෛද්‍ය පීඨ ආරම්භ කරලා තියෙන්නේ ඒකට උචිත රෝහලක් නැත්නම් ශික්ෂණ රෝහලක් එක්ක, ඒ වගේම විවිධ රෝගීන් ඉන්න පළාතක් තෝරාගෙන. එහෙම තමයි ලෝකේ නියාමනයන් හැටියට වෛද්‍ය පීඨ ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බොහෝ වෛද්‍ය පීඨයන් අගනුවර ආශ්‍රිතව හෝ ප්‍රධාන නගර ආශ්‍රිතව තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා යෝජනා කරන බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ ආශ්‍රිතව යෝජනා කිරීමත් ඉතාමත් කාලෝචිතයි. මොකද බදුල්ල මහරෝහල සහ ඒවට විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෙන අනෙකුත් සේවාවන් වලදී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ ඒ දරුවන්ට අධ්‍යාපනයට සිදු අටපිටාවද මේ සියලු කාරණා සම්පූර්ණුත් තමයි වෛද්‍ය පීඨයක උගන්වන්න යන්න කැමති වෙන්නේ ආචාර්යවරු. ඒ නිසා බදුල්ල ගත්තොත් ඒ අතින් මේ සියලු පහසුකම් තියෙනවා. අපි හිතනවා ඒක ඉතාමත් කාලෝචිත යෝජනාවක්. ආණ්ඩුව හැටියට අපි මේ ගැන අවධානය යොමු කරනවා. ඒත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපි වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවන් ගත්තාම අපිට WHO නිර්ණයන් අනුව කිව්වොත් අපිට 40,000ක් අවශ්‍යයි. නමුත් අපේ වෛද්‍යතුමා කිව්වා වගේ තාම 6.8යි 10,000කට ඉන්නේ. එහෙමනම් මේ වෛද්‍යවරු අලුතෙන් බිහි කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලු මොනවාද කියලා අපි සලකා බැලිය යුතු වෙනවා. එකක් තමයි ඉඩ. මේ ඉඩ දැන් අලුතෙන් පටන් ගන්න වෛද්‍ය පීඨවල අමතරව අපි යෝජනා කරා, අපි සාකච්ඡා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගන්නා ප්‍රමාණය දෙගුණ කළ හැකිද කියලා සොයා බලන්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ප්‍රමාණය දෙගුණ කළ හැකිද සොයා බලන්න. රුහුණු විශ්වවිද්‍යාලයටත් ඒ ගැන සොයා බලන්න කියලා මේ අපි කල්පනා කරනවා. කොළඹ, පේරාදෙණිය සහ කරාපිටිය ආශ්‍රිතව වෛද්‍ය පීඨයකට වෛද්‍ය පීඨ වැඩි කරන්න, ළමුන් ගන්න වැඩි කරන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නැවත සොයා බලා ඒ වෛද්‍ය පීඨවලට අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් සුවස් අධ්‍යාපනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ අනුකාරක සභාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉතාමත් ඉක්මනට ඒ හරහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න. එතකොට මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරලා වෛද්‍යවරු වැඩියෙන් බිහිකලොත් විතරයි මේ රටට නියමිත අවශ්‍ය සාධාරණ සෞඛ්‍ය සේවාවක් අපිට.
Order please, order please. ගරු සභානායකතුමා අපි අපි 12:30ට සභාව තාවකාලිකව අත්හිටුවනවාද දිවා හරි නැත්නම් අපි දිගටම කරගෙන යනවා.
What time are you?
12:30. Are we going to stop for lunch?
But after that, till what time?
It depends. There are three motions.
දිගටම කරගෙන යමු.
We can finish it off. If we stop by 1:30 enough.
සභාව එකඟද?
සභාව එකඟ. එතකොට මේ වෛද්‍යවරුන් බිහිවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන තවත් ගැටලුවක් තමයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තියෙන නොකමැත්ත, කැමැත්තක් නැහැ. මේ අකමැත්තක් තියෙනවා. මේ කැමැත්ත නැතිවීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වෛද්‍යවරුන් බිහිවීමේදී ඒගොල්ලෝ බලකුළුවන් තරම් බලන්නේ ඒගොල්ලන්ගේ අර වරප්‍රසාද ටික රැකගෙන වෛද්‍යවරු සීමා කරගන්න. ඒ විතරක් නෙමේ, අද සෞඛ්‍ය සේවයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරු හැටියට බිහිවෙන කණ්ඩායම යම් කොටසක් වෛද්‍ය සේවයෙන් පරිබාහිරව අනිත් සේවාවන්වල නිරත වෙලා ඉන්නවා. උදාහරණයකට පෝෂණ වේදීන් විදිහට වෛද්‍යවරු දැන් පුහුණුව ලබාගෙන පෝෂණ වේදේ වෛද්‍යවරු අතර අරන් තියෙනවා. IT ක්ෂේත්‍රයේ රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය IT ශේත්‍රයේ විශේෂඥවරු හරිනම් ගන්න ඕනේ IT ශේත්‍රයේ විශේෂඥ ඉංජිනේරවරුන්ගේ වෛද්‍යවරු ඒකකගෙන IT වැඩෙත් කරනවා. එතකොට මේ ඇත්තටම 10000කට 6.8ක් වන වෛද්‍යවරු ප්‍රමාණය අඩුවීම ගැනවත් නොසලකා ඒගොල්ල බලනවා ඒගොල්ලන්ට අවශ්‍ය ලේසි දේවල්. දැන් මේ සම්බන්ධයෙන් කතා කරොත් ඔය GMO එකේ ඉන්න සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගේම සුසුකම් බැලුවොත් පෝෂණ වේදීන් එතන ඉන්නවා. එතකොට ඊට අමතරව අතුරු වෛද්‍ය සේවාවන්ට සම්බන්ධ සේවාවන් නියුක්ත වෙච්ච වෛද්‍යවරු තමයි මෙතන ඉන්නේ. ඒගොල්ලෝ වෛද්‍ය සේවයේ වෘත්තියේ දෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒගොල්ලෝ තමයි මේ හරස් කපන්නේ. වෛද්‍යවරු වැඩි වැඩියෙන් අපි පුහුණු කරලා වෛද්‍යවරු විදිහට එළියට විශ්වවිද්‍යාල වලින් දානකොට වැඩිම විරෝධය තියෙන්නේ මේ GMO එකේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා GMO එකේ ඉන්න අනිත් සමාජිකයින්වත් ඔබතුමාලාට නැනස පහළ වේවා. එහෙම පහළ වෙලා රටට වැඩි වැඩියෙන් වෛද්‍යවරු අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෛද්‍යවරු හදන්න ඒ සහයෝගය ලබා දෙන්න ඕන. එහෙම උනේ නැත්තම් වෙන්නේ තව තවත් දරුවන්, අපේ දරුවන් වෛද්‍ය වෘත්තියට පැමිණෙන්න ඉන්න දරුවන් තව තවත් පීඩනයට ලක් වෙනවා. ඒ විතරක් නෙමේ, බංග්ලාදේශ් වගේ රටවල් වලට ගිහිල්ලා, නේපාලේ වගේ රටවල් වලට ගිහිල්ලා වෛද්‍ය වෘත්තිය හදාරා එනවා. සමහරලාට මුස්ලිම් රටවල් වලට ගියාම ඒ වෛද්‍යවරු හැටියට පුහුණුව ලබා ගන්න තියෙන නියමිත පුහුණුවත් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ නියමිත පුහුණුවත් ලබා නොගෙන ඇවිල්ලා මෙහෙ X16 වලට වාඩි වෙනවා. X16 වලට GMO එක වෛද්‍යරු ටියුෂන් කරනවා. ඒගොල්ලෝ කැමති ඒකට. එවැනි මාපියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒක නෙමෙයි විය යුත්තේ. ලංකාව ඇතුලේ වැඩිපුර වෛද්‍ය පීඨ ආරම්භ කරලා රජයේ විශ්වවිද්‍යාලවල පුළුවන් නාගරික පරිසරයන් වල වැඩි වැඩියෙන් වෛද්‍ය පීඨ ආරම්භ කරලා වෛද්‍යරු බිහි වෙන්න ඉඩකඩ සලසන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව නලින් දැසි මන්ත්‍රීතුමා කතා කරා මේ සයිතම් ප්‍රශ්නයේදී KDU එකේ වර්තමාන තත්ත්වේ, ඒ වර්තමාන තත්ත්වයේ ශිෂ්‍යත්ව ගත ළමයින්ට අසාධාරණයක් වෙනවා කියන කාරණේ අපිත් පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් අපිත් කතා කරා, සාකච්ඡා කරා. මොකද ඒ සයිතම් ආයතනයේ හිටියා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබලා ඊළඟට දන්ත වෛද්‍යවරු හැටියට පුහුණු වෙන්න ගිය ළමයි කිහිප දෙනෙකුත් ඒ වෛද්‍ය පීඨයේ සයිතම් ආයතනයේ අධ්‍යයනය කරා, අධ්‍යාපනය ලැබුවා. ඒතර ඒ ළමයින්ට දීලා තිබුණා රජයෙන් ශිෂ්‍යත්ව වර්ගය. ඒතර ඒ ළමයින්ටත් අද වෙනකොට KDU එකට ගිහිල්ලා මුදල් ගෙවන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම හිතන්නේ මේක නැවත සලකා බැලිය යුතු වෙනවා. බොහොම මුදල් ගෙවාගත නොහැකි ආර්ථික වශයෙන් අපහසුතාවයන් පිළිබඳ මේ ළමයි කොට්ටාසයක් ඉන්නවා, මේ ශිෂ්‍යත්ව ගත්ත ළමයි අතර. ඒ අතර ඉන්නවා දේශපාල මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ කියලා මේ ශිෂ්‍යත්ව දුන්නා ඉන්නවා. ඒ ගැන නෑ නෙමෙයි අපි කතා කරන්නේ. මේ සාධාරණ හැටියටම මේ ශිෂ්‍යත්ව ලබාගත් අය ළමයින්ට ඒ සාධාරණ ඉෂ්ට විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොතලාවලක ආරක්ෂක විශ්වවිද්‍යාලයට මේ ගැන යම් මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි KDU එක කියන්නේ මුදල් අය කරන විශ්වවිද්‍යාලයක්. මොකද ළමයි 6000ක් ඉන්නවා. ඒ ළමයින් 6000න් පන්දහකින්ම මුදල් අය කරනවා. ඒක නොමිලේ අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාලයක් නෙමෙයි, ඒක වර්ධිමතයක්.
ඔබතුමා කාලය අවසන්යි,
මට විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ත්‍රිවිධ හමුදාවන් වලින් පුහුණුව ලබන අයට ආණ්ඩුවෙන් ඒ අවශ්‍ය සම්පූර්ණ මුදල් ලබා දෙනවා. ඊතුරු සාමාන්‍ය සිවිල් ශිෂ්‍යයෝ සියලුම දෙනා මුදල් ගෙවීමේ පදනම මත තමයි මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නෙ. ඒ වගේම සයිතම් එක අනුබද්ධ කිරීමේ කැබිනට් පත්‍රිකාවෙත් තියෙන්නේ මේ ළමයි මුදල් ගෙවීමේ පදනම මත බඳවා ගන්න කියන එක. නමුත් ශිෂ්‍යත්වලාභීන්ට ශිෂ්‍යත්ව ඒ වරප්‍රසාද ලැබිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ නිසා මේ ළමයින්ට අසාධාරණයක් නොවී මේ ළමයින්ගේ ඒ ප්‍රශ්නය විසඳන්න රජයේ හැටියට මැදිහත් යුතුයි කියන තැන යෝජනාව කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ඔනරබල් තිලකරාජ්. Yes, 5 minutes. You have 5 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ත ජයතිස්ස මන්ත්‍රීතුමා අද සභාවට ඉදිරිපත් කරපු මේ යෝජනාව මම අගය කරනවා. එතුමාගේ කතාව නැත්නම් මේ යෝජනාව සෞඛ්‍ය ශේෂයට විතර සීමා නොවි අධ්‍යාපන පැත්තටත් යොමු වෙච්ච බව මම අවධානයෙන් බලා හිටියා. ඒ වගේම උදාහරණයක් හැටියට එතුමා වතුකර ශේෂ්ත්‍රයේ යම් කිසි ස්ටැටිස්ටික්ක් කීපයක් ඉදිරිපත් කළා. ඒ දෙකම මම මේ යෝජනාවේ කතා කරන්නට යොමු වුණේ මේක පැහැදිලි කිරීමට. අධ්‍යාපන හා සෞඛ්‍ය කියන ශේෂ්‍ය දෙකෙන්ම මේ රටේ වතුකර ජනතාව කොයතරම් සිස්ටමැටිකලි ඉවතට තිබිලා තියලා ආපෝ දෙනට ඒ පද්ධතියට එකතු කරලා තියෙන බව තමයි මේකේ තියෙන බේසික් ඉෂුව එක. පරමාර්ථය හේ තමයි තියෙන්නේ. මොකද මේ රටේ මං ඒක උදාහරණයක් කියන්නේ, ඔබතුමා ඒක ගරු කරනවා, ඒක මතු කරපුගෙන ඒ නිදාස් අධ්‍යාපනය කියන එක මේ රටේ 1940 බිහි වෙනවා. නමුත් නිදාස් අධ්‍යාපනයේ වතුකරේ ජනතාවට ලැබෙන්නේ 80න් පස්සේ. මම 1979 පාසලට ඇතුල් වුණේ වත්තේ පාසලකට, ස්ටේට් ස්කූල්. ස්ටේට් ස්කූල් has been managed by the state management. State manager is the master to that school. එතකොට සිලබස්, what is the syllabus they taught in the state school? What master want? What the manager want? Not the government syllabus. මේකයි தத்துவம். එතකොට අනිත් සමාජයේ හිඳන් වතුකර සමාජය කියන එක අවුරුදු 40ක්ම පසුපෙස සිටිනවා මේ අධ්‍යාපන පාසුකමේ. එතනින් ඇතුල් වෙලා තමයි විශ්වවිද්‍යාල වෙනකන් ගිහිල්ලා බිහි වෙලා අද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්නේ. මේ පරතරය මේක තමයි. එතකොට කනගාටුදායක සිද්ධියක් මෙතන තමයි මේ වතුකර ශේෂ්ත්‍රයට මොනවාද උනේ කියන එක. 1948 පුරවැසිභාවයේ නැතිවීමේ අවස්ථාව එනකොට එතනින් ඔක්කොම අයින් වුණා. ඒ අයිතිවාසිකම් ඔක්කොම අයින් වුණා. එතනින් තමයි මන්ත්‍රීතුමා තව වැදගත් එකක් මම මතක් කරන්නට ඕනේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රය තාමත් ඒ තත්ත්වය ඉන්න බව තමයි මම නිතරම මේ පාර්ලිමේන්තුවේ කීපසරයක්ම අදහස් කරලා තියෙන්නේ. දැනට අපේ රාජිත සෙනරත්න සෞඛ්‍ය අමාත්‍යතුමාට මම ස්තුතිවන්ත වුණේ. දැනටමත් ඒක ජාතික, ඒ කියන්නේ මම පළාත් සභාවේ වා නැත්නම් මධ්‍ය රජයේ වේ, ඒක ප්‍රශ්න නැහැ. අපිට වෙන්න ඕනේ රජයේ යටතේ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගෙන්න ගන්න ඕනේ. එතකොට තමයි මේ මන්දපෝෂණය ගැනත් අනිකුත් ඕනෑම ගැන අපි කතා කරන්න පුළුවන්. අපිට කිසි අයිතියක් නැහැ පෞද්ගලික පාලන යටතේ තියෙන සෞඛ්‍ය ශේෂ්ත්‍රය. මිලියන ගණන ජනතාව 1 මිලියන් who are living in the state. They are under private companies. It's still the health sector. ඒකනම් අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා මම පාර්ලිමේන්තු කමිටුවේ ඒ උපකමිටුවේ සභාපති හිටියට ඒක සබ්ජෙක්ට් එකක් හිටියට අපි කතා කරලා වාර්තාවක් හදලා එතුමාට බාර දීලා දැනට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා මේ මේ සෞඛ්‍ය පද්ධතිය, වතු ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය පද්ධතිය. ඒ අතරතුරින් තමයි ඔබතුමාගේ මෙම යෝජනාව බදුල්ල දිස්ත්‍රික්කයේ මුල් කරගෙන නැත්නම් බදුල්ල අර මේ දිස්ත්‍රික්කයේ මුල් තැන් කරගෙන මේ විශ්වවිද්‍යාලය එකක් අදන්ඩ ඕනේ කියන එක. දැන් මේ එක්කුත් තියෙන අය අතරතුරින් සෞඛ්‍ය සම්බන්ධව විශ්වවිද්‍යාල විතර නෙමෙයි මේ වතුකර සම්බන්ධව අපි මේ වෙවිලි වෙවිලි කර්මාන්තයේ ඉදිරියේ සිටින රටක් අපිට තියෙනවද වෙවිලි කර්මාන්ත සම්බන්ධව මේ විශ්වවිද්‍යාලයක් ඒ පරිශන කරන්නට තේගෙන විශ්වවිද්‍යාලය තියෙනවා තේ රට ලෝකෙටම තේ ලබා දෙන පළමු රට අපි අපිට ඒ සම්බන්ධව ස්ටඩි කරන්න විශ්වවිද්‍යාලයක් නැහැ එහෙම විශ්වවිද්‍යාලයක් මම ඉල්ලුම් කරා නම් ඒක එන්නේ මෙහා මෙන්න දෙමළ ජනතාව වෙනුවෙන් නැත්නම් කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් ඉල්ලනවා කියනවා කතාව මතුවෙනවා මිස මේකේ තේරුම අනිත් පැත්තට යන්න ඕන මම කියන්නේ රබර් ගෙන තේ ගෙන දැන් අලුතෙන් ගත්තල තියෙන කටුබල් ගෙන මොනද පරිශන අපේ ඇති තියන්නේ ඒක විශ්වවිද්‍යාලය මට්ටමට අපි උසස් කරගෙන කොහොමද අපේ රටේ ආර්ථිකයට හරියන විදියට මේ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අරන් යන්නේ කියන එක අපි හිතා බලන්න වෙනවා මේවැනි අවස්ථාවේදී මේ යෝජනාව තුළින් මගේ මේ යෝජනාවත් ඉදිරිපත් කරමින් අවස්ථාවට ස්තුති කරමින් ඉහෙන්න වෙනවා බොහොම ස්තුති
බොහොම ස්තුති ගරු වෛද්‍ය නලින්ද ජයසිස මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවට සභාව එකඟද යෝජනාංක හත හතර සෝරි තුන ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා යෝජනාංක හතර ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඊට පෙර මූලාසනයට මම ආරාධනා කරනවා ගරු තුෂිතා විජේමාන මන්ත්‍රීතුමියට
මූලාස්සනාරූඪ මන්ත්‍රීතුමිය
හරි ආරම්භ කරන්න මන්ත්‍රී
ඔබතුමිය කතා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ අපරාදේ අද දින මගේ යෝජනාව සියලුම විශ්වවිද්‍යාලවල පවතින නවක වදය සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාලය තුල හෝ ඉන් පිටත නවක සිසුන්ට මුහුණ දීමට සිදුවන නවක වදය සම්පූර්ණයෙන්ම වැළැක්වීම හා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ප්‍රකාරව එසේ නවක වදය ක්‍රියාත්මක කරන සියලුම පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයයි මේ පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා. මම කතාව පටන් ගන්න කලින් කල්පනා කරා එක්තරා ලියුමකින් කතාව පටන් ගන්න. මෙලියුමේ තියෙනවා මටත් ලස්සන ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය අවලස්සන වෙන්න පටන් ගත්තේ මුලින්ම 2007 ඉඳන්. ඒත් ඒක අවලස්සනම උනේ 2014 ඒ කියන්නේ මම සබරගමුවට ගිය අවුරුද්දේ ඉඳන්. මුලින් මම ලස්සනට වැඩ කරන් හැමෝත් එක්කම සුහදව හිටියා. ඒත් ඒ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ ෆස්ට් ඉයර් එක්සෑම් ඉවර වෙලා කැම්පස් එකට ආපු සෙකන්ඩ් ඉයර් බැජ් එකේ මාෂා ඉසුරි නිසයි. මට නවක වදය තුලින් මේ දෙන්න දුන්නේ අසීමිත මානසික පීඩනයක්. ඒක ගොඩක් ළමයි දන්නවා. ඒත් දැන් නම් කවුරුත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ පිළිබඳව සර්ව සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මම දැන් ලෙඩෙක් වෙලා ඉන්නේ. ඒ නවක වදය නිසාමයි. මට බෙහෙත් කරපු කළු බෝවිල හෝමාගම වෛද්‍ය කාර්ය මණ්ඩලය මට ඉතාමත් ආදරෙන් සැලකුවා. ආයිත් බෙහෙත් ගන්න යන්න තියෙන මේ බදාදා. ඒත් එතකම් මං ජීවත් වෙන්නේ නැහැ. මට තවත් ලියන්න ආසාවක් නැහැ. මාෂා ඉසුරු මං මැරෙන්නේ ඔය දෙන්නත් එක්ක තරහින්. මග ඊළඟ ආත්මේ සබරගමුවට ඇවිත් ඔය දෙන්නගෙන් පලිගන්නවාමයි. මේ 2015 පෙබරවාරි මාසේ 15 වෙනිදා රාත්‍රී 10ට සියදිවි හානි කරගත්ත අමාලි චතුරිකා කියන සිසුවිය විසින් අවසන් වර්ග ලියපු ලියුම. මේ ලියුමේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඇයට විශ්වවිද්‍යාලයට ඇතුළුණයින් පස්සේ සබරගම විශ්වවිද්‍යාලයට ඇතුළුණයින් පස්සේ ඇයට විඳින්න වෙච්ච මානසික පීඩනය මානසික වද හිංසා නිසා අවසානයේ මානසික ලෙඩවලට බෙහෙත් ගන්න විදිහේ තත්ත්වයකට ඇය ඇවිල්ලා අවසානයේ ඇයට සමු දෙන්න වෙනවා ජීවිතෙන් මේ මානසික පීඩාව දරා ගන්න බැරුව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තුමියනි ආසන්නතම අවස්ථාව තමයි මේ නවක වදය කියන මේ කිසිම සමාජයකින් පිළිගත්ත නැති කිසිම සමාජයක් හොඳයි කියලා කියන්නේ නැති මේ නවක වදය කියන සමාජයෙන් බැහැර කළ යුතු මේ කාරණාව ඒ කාරණාව නිසා ආසන්නතම ප්‍රශ්නයකට මුහුණ දුන්න ප්‍රශ්නයක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආසන්න නිවසක් කුලියටගෙන මේ නිවස කුලියට ගන්නෙම අහිංසක පළවෙනි වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගිකාතවර කරලා මානසික වදහිංසා කරන්න ශාරීරික වදහිංසා කරන්න තමයි මේ නිවස උසස් දෙවන වසරේ ශිෂ්‍යයන් විසින් කුලියට ගන්නෙ කල්පනා කරලා බලන්න මොවුන්ගේ මානසික තත්ත්වය තව කෙනෙක්ට වද දෙන්න තව කෙනෙක්ට ලිංගිකව කරදර කරන්න මානසිකව ශාරීරිකව කරදර කරන්න මොවුන් විශ්වවිද්‍යාලය ළඟ නිවසක් කුලියට ගන්නවා මේ පසුගියදා ඒ ඔවුන් නිවසේ ඇතුලේ පළවෙනි වසරේ ශිෂ්‍යයන්ට වද හිංසා දෙන අවස්ථාවේ පොලිසියෙන් ලැබුණු ඔත්තුවක් මාර්ගයෙන් මේ වෙනකොට මේ ශිෂ්‍යයන් ඉන්නේ පොලිස් රැකවල් මැද බන්දරාගාරේ එතකොට දැන් මේවා මේ අපේ රටේ නීතියක් තියෙනවා අපේ රටේ මේ තියෙන නීතියට සියලුම දෙනා පක්ෂපාත ભેදයකින් තොරව ආගම් ජාති ભેදයකින් තොරව කිසිම සමාජ මට්ටමකින් තොරව හැම කෙනාම මේ නීතියට යටත් හැබැයි අවාසනාවන්ත කාරණාව තමයි අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල මේ නීතියට යටත් නැහැ මේ විශ්වවිද්‍යාල ඇතුලේ සිද්ධ වෙන ඕනෑම නීති විරෝධී කටයුත්තක් ඔවුන් විශ්වවිද්‍යාලයේ භූමිය ඇතුලේ හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වීම නිසා මොවුන් නීතියට යටත් වෙන්නේ නැහැ. පසුගිය කාලේ ඒ කියන්නේ 1990 ගණන් වල මේ නවක වදේ නිසා ශරීරයේ වද හිංසා දීලා මේ මානසිකව වැටලා ශාරීරිකව අනන්ත වද හිංසා විඳපු දරුවන්ගේ කාරණා නිසා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහිසික ක්‍රියා තහනම් කිරීමේ පනත කියලා එවකට හිටපු අධ්‍යාපන ඇමතිතුමා රිචඩ් පතිරණ මැතිතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේ වෙනකොට එතකොට මේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත කියන මේ අංක 1998 අංක 20 දරන මේකෙන් පැහැදිලිව අපේ ලංකාවේ තියෙන නීතියට අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයන්ට නවක වදය කිරීම හෝ නවක වදයට කියන්නේ වචනයකින්වත් තවත් ශිෂ්‍යයට මානසිකව හෝ ශාරීරිකව පීඩා කරන්න බෑ කියන එක ඒකට ක්‍රියාත්මක කළ යුතු නීති රීති පවා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි අවාසනාවකට කාරණාව තමයි මේ තරම් මේ 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 පනත් තියෙද්දි පැහැදිලිවම මේ වලට දෙන්න ඕනේ දඬුවනුත් තියෙද්දි තවමත් රහසිගතව සමහරක් විශ්වවිද්‍යාලවල රහසිගතව මේ කාරණා සිද්ධ වෙනවා. අදටත් සිද්ධ වෙනවා. මේ මොහොතෙත් සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මම කියවන්නම් මේ මට ආපු ලිපියක් එක්තරා මවකගේ. ඒ අම්මා මෙහෙම කියනවා. මම මේ ලිපියේ තියෙන ප්‍රධානම කාරණා ටික කියවන්නම්. මෙවර හොරණ ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වූ මාගේ දියණිය අවුරුද්දට ගෙදරාවේ නැවත විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි බව කියාය. මෙයට හේතුව විශ්වවිද්‍යාලයේ පවතින අමානුෂික නවක වදයයි. මීට පෙරද මා විසින් මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට මණ්ඩපාධිපතිවරයාට පොලිස්පතිවරයාට පවා ලිපි මගින් දැනුම් දී තියෙනවා. ඒත් කිසිදු විසඳුමක් දරුවන්ට ලැබිලා නැහැ. මේ වන විට ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක නවක වදේ නවත්වා ඇති බව කීවත් හොර රහසේ නවක වදේ සිද්ධ වෙනවා. අධ්‍යාපන කටයුතු පටන් ගන්නා විට මෙවර සිසුන් කණ්ඩායම නවක වදයට විරුද්ධ වී තියෙනවා. ඒත් දෙවන වසර සිසුන්ගේ තර්ජන මත නැවතත් මේ තීරණය වෙනස් වෙලා තියෙනවා. ඇයි විතරක් නෙවෙයි ඇයි කියනවා විශ්වවිද්‍යාලවල ඉන්න සමහරක් ආචාර්යවරුන් පවා මේ දෙවන වසරේ මේ උසස් ශිෂ්‍යයන්ට බය වෙලා තමයි මේ විශ්වවිද්‍යාලය ඇතුළත කටයුතු කරන්න කියලා. මෙයට හේත් මේ 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 විශේෂයෙන්ම තව කතාවක් ඇයි කියනවා. මේක ඉතාමත් වැදගත්. මෙවර නවක වදයේ මෙහෙවන්නේ දෙවන වසර සිසුවෙක්. ඔහු සමග නම් ටිකක් දක්වලා තියෙනවා. මොවුන් තවමත් විශ්වවිද්‍යාල ඉගෙනවල ඉගෙන ගන්න නිසා මම මේ නම් කියන්නේ නැහැ. අද වෙල ඇය කියනවා 2011 වසරේ ඉඳන් මේ දක්වා විශ්වවිද්‍යාල තුලින් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත උපාධිධාරියෙක් බිහි වෙලා නැහැ 2011 ඉඳන්. මෙයට හේතුව මේ නවක වදයේ මාස 10ක් තිස්සේ මේ දරුවන්ට විඳින්න වෙනවා. ඒ නිසා විෂයන් වලට පන්ති වලට යන්න තියෙන අවස්ථාවන් මගහැරෙනවා. විශේෂයෙන්ම දෙවන සෙමෙස්ටරයේ විෂයන් අසමත් වීම නිසා විශේෂයෙන් මේ වගේ ප්‍රධාන පෙළේ ප්‍රථම පන්ති සාමාර්ථයක් ගන්න හැකියාවක් නැහැ මේ ගොඩ ශිෂ්‍යයන්ට. ඒ කියන්නේ 2011 ඉඳන් අද වෙනකොට අවුරුදු 8යි. මේ අවුරුදු 8ට ප්‍රථම පන්ති සාමාර්ථයක් ගන්න සිසුවෙක් නැහැ. ඒ වගේම ශ්‍රීපාලි මණ්ඩපේ ගැහැණු පිරිමි නේවාසිකාකාර තුල කුඩු ගංජා අරක්කු වැනි මද්‍රව්‍ය සිසුන් භාවිතා කරනවා. එය විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු පිළිගෙන තියෙනවා, පවසලා තියෙනවා. මේ පිළිබඳ හොරණ පොලිසියක් දැනුවත්. එහෙත් මෙය නැවතීමට කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම කියනවා ගැහැණු දරුවෙක් තම මවට පමණක් පවසන අතිශය රහස් ලිංගික කාරණා තියෙනවා. මේ කාරණා දෙවන වසර ශිෂ්‍යයන් ගැහැණු දරුවන් ආපන ශාලාවේ මේස උඩ නග්ගවා එවැනි ලිංගික ප්‍රශ්න අසා සියල්ලම් ඉදිරියේ ඉතාමත් අසික්කිත විදිහට මේ වගේ ප්‍රශ්න හලේ වලට උත්තර දෙන්න කියනවා ගැහැණු දරුවන්ට. මේ තියෙන පීඩාව සමාජයට කියන්න බැරි හින්දා සෑම පළවෙනි වසරේ ශිෂ්‍යයෙක්ම මේක නිහඬව හිතේ තියාගෙන ඉන්නවා. ඒකට හේතුව දෙවන වසරේ ශිෂ්‍යයන්ගේ බිය වැද්දීමයි. ඒ වගේම ඇය කියනවා මෙය වැටලන්න පුළුවන්, මෙය රහසිගතව කළ යුතුයි. මොකද වටලන්න එනකොටම මේ ශිෂ්‍යයන් දැනගෙන ඉවරයි මේක වටලන්න එනවා කියලා. දෙවන වසර සිසුන් කතා කරන අමුතිත්ත කුණුහරප නිසා අපේ දරුවන් බිය වී තිබෙනවා. මේ වන විට දරුවන් දෙදෙනෙක් උපාධිය හැර දමා ගෙදර නැවතී හමාරයි. මේ අසරණ දරුවන්ගේ අනාගතයට වග කියන්නේ කවුද? මගේ දරුවාගේ අනාගතයට වග කියන්නේ කවුද? මේ විශ්වවිද්‍යාලය තුල පවතින නවක වදේ නවතා දෙන්න. ඔබතුමාලට පින් සිද්ධ වෙයි. ඔන්න මේක තමයි මේ අම්මා කෙනෙක්ගේ දුක් කඳවනාව. දහසක් ප්‍රශ්න මැද දුප්පත් අම්මල තාත්තලා තමුගේ දරුවන්ට දහසක් ආර්ථික ප්‍රශ්න මැද උගන්වනවා. උගන්වලා විශ්වවිද්‍යාලයට තේරුනාම විශාල බලාපොරොත්තුවකින් මුළු පවුලෙම ප්‍රශ්න ටික මගේ දරුවා විසින් විසඳයි කියන බලාපොරොත්තුවෙන් ඇයව හෝ හෝ විශ්වවිද්‍යාලයට යවනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ දෙවන වසර හෝ ඉහළ සිසුන් මේ පළවෙනි වසර සිසුන්ට දෙන මේ අතිශය මානසික පීඩනයත් සමහරක් වෙලාවට මේ දෙන ශාරීරික පීඩනයත් විඳ දරා ගන්න බැරුව මේ අහිංසක දරුවෝ එක්ක සියදිවි හානි කර ගන්නවා. එහෙම නැත්නම් තමුන්ගේ අධ්‍යාපනය නවත්වනවා. මොකද්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ? පිට රටවල් වල සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් කරන්න, උපාධියක් කරන්න රටකට ගියාම ඒ රටේ විශ්වවිද්‍යාලය විසින් ලබා දෙනවා ඇතුල් වෙන දවසේම උපාධි ප්‍රදාන උත්සවයේ තියෙන දිනේ දවසත් එක්ක ලියුම. දරුවෙක් ඇතුල් වෙනකොට ඒ උපාධිය කරන්න එදාට ඒ විශ්වවිද්‍යාලයෙන් දෙනවා මෙන්න මේ අහවල් දවස් තමයි ඔබගේ උපාධිය අවසන් වෙන්නේ, අහවල් දවස් තමයි ඔබගේ උපාධි ප්‍රදාන උත්සවයේ තියෙන්නේ කියලා. මේ දියුණු රටවල් වල ක්‍රමය. අපේ ලංකාවේ සාස්ත්‍රතාවය 95යි 96යි කියනවා. ඒත් අපිට කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. අපිට අකුරු කියවන්න පුළුවන් වුණත්, අකුරු ලියන්න පුළුවන් වුණත් ඒ දේවල් අපි ඉගෙන ගත්තට ඒ අංකේ විතරයි ඉහළ ගිහිලා තියෙන්නේ. තවමත් ඉන්නේ අපි අවුරුදු 10ක් 20ක් පරණ ඒ මානසික මට්ටමක. අපේ දරුවන් නැයි මේ විදිහට මේ තරම් මේ මේ අහිංසක දරුවන් මේ තරම් තලාපෙලන්නේ? මේක මේ තියෙන්නේ මේ සමාජය ඇතුළේ තියෙන කුහකත්වය. මේ තලාපෙලන දරුවන්ටත් තියෙන මානසික පීඩනයක්. ඔවුන්ගේ මානසික පීඩනය, ඔවුන්ගේ ප්‍රශ්න ටික හිතින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්නේ. කියන්නේ ප්‍රශ්න වලින් පැනලා යන්න తాවකාලික විසඳුමක් කරගන්නේ පළවෙනි වසර ශිෂ්‍යයන්ට මේ දෙන මානසික පීඩනය. ඔවුන් එකින් යම්කිසි වින්දනයක් ලැබනවා. යම්කිසි මේ හිත ඇතුලේ අමුතු මේ කුහක වින්දනයක් ලැබනවා. මේක තමයි ඇත්ත කතාව. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි. මේ දෙවන වසර ශිෂ්‍යයන් අද ගොඩාක් බැලුවොත් ඔය සමහරක් ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් වලට කරන උද්ඝෝෂණ වලට ගොඩාක් වෙලාවට යොදව ගන්න මේ පළවෙනි වසර ශිෂ්‍යයන්ව. ඔවුන් ඇත්තටම කිනවන නම් දන්නෙත් නැහැ මොකටද මේ යන්නේ කියලා. ඔවුන්ට එන්න කියන නිසා යනවා. ගියේ නැත්නම් හිම ඊළඟ දවසේ ඔවුන්ට ගුටි කන්න වෙනවා. එහෙම නැත්නම් බැනුම් අහන්න වෙනවා. මේ දේවල් වලට බය නිසා යනවා. මම කියන්නේ ඔක්කොම උද්ඝෝෂණ කියලා. හැබැයි සමහරක් බහුතරයක් දේවල් වලට මේ දන්නේවත් නැති ළමයි තමයි අරගෙන යන්නේ. දන්නේවත් ළමයි නැතිනම් නැති ළමයි තමයි මේ ජල ප්‍රහාර කන්නේ. කඳුළු ගෑස් කන්නේ. මේ ඔක්කොම යම්කිසි පිරිසක් විසින් මෙහෙවනවා. ඇත්තටම කියනවා නම් ළමෙක් විශ්වවිද්‍යාලයකට යන්නේ ගොඩක් ළමයි යන ළමයින්ට ඉංග්‍රීසි දැනුම නැහැ. තාක්ෂණික දැනුම නැහැ. මේ ගම්වල ඉඳන් මහන්සි වෙලා පාඩම් කරලා ඒ විභාගයට කොහොම හරි හොඳ සාමාර්ථයක් අරගෙන යන්නේ තමුගේ ඩිග්‍රිය ගන්න ගමන් ඉංග්‍රීසි දැනුමත් ඉගෙන ගන්න. තාක්ෂණික දැනුමත් ඉගෙන ගන්න. ඉතින් මේ දරුවන් තමුගේ උපාධිය අතරතුර වෙනත් ඔය ඉංග්‍රීසි පන්තිවලට විශ්වවිද්‍යාල ඇතුළෙම තියෙන ඉංග්‍රීසි පන්තිවල කම්පියුටර් පන්තිවලට යන්න ඔවුන්ගේ නම් දෙනවා. ඒ අවස්ථාවන්වලදී මේ නවක වදේ නිසාම මොවුන්ගේ නොයෙකුත් කරදර නිසාම අර අහිංසක දරුවට උපාධිය කෙසේ වෙතත් අර ඉංග්‍රීසි ටික කෙසේ වෙතත් උපාධියවත් හදාර ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ එළියට එන්නේ මොන වගේ දරුවන්ද? දැන් මේ උපාධිය අරගෙන එළියට එන කට්ටිය අද ගොඩක් වෙලාවට රාජ්‍ය සේවයේ වැඩ කරනවා. අද රාජ්‍ය සේවය අරගෙන බලන්න. රාජ්‍ය සේවයේ වැඩ කරන නිලධාරීන් සමහරක් නිලධාරීන්
ඔබතුමියගේ වැඩිපුරත් කාලය දුන්නා.
අනේ මට පොඩ්ඩක් තව දෙන්න. බහුතරයක් නිලධාරීන් රාජ්‍ය සේවයේ ඉන්න පුදුම කුහකත්වයක්. පුදුම ආත්මార్థකාමීත්වයක්. හරියටම 3:45 වෙනකොට බලන්නේ දුවලා ගිහිල්ලා පහළට ගිහිල්ලා අර මැෂිමේ ඇඟිල්ල තියන්න එහෙම නැත්නම් අස්සම් කරන්න. මේ තරම් මේ කුහකත්වයක් මේ තරම් තව කෙනෙක් ඉහළට යනවට තියෙන ඊර්ෂ්‍යාවක් එහෙම නැත්නම් මේ තරම් ආත්මార్థික කාමීත්වයක් මේ හැමදේම පුරුදු කළෙන්නේ අර විශ්වවිද්‍යාලේ. නැතුව මේ අපේ මිනිස්සු අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන වැරද්ද ඒකනේ. අපිට හොඳට ඉගෙන ගන්න උගන්වනවා. හැබැයි අපිට ಗುಣධර්ම කියලා දෙන්නේ නැහැ. හොඳ මිනිස්සෙ හොඳ යහපත් මිනිස්සෙක් වෙන්න කියලා දෙන්නේ නැහැ. හැබැයි උගත් මිනිස්සෙක් වෙන්න කියලා දෙනවා. මෙන්න මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ නිසා අවසාන වතාවට මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. මට මෙන්න මේක විතරක් කියන්න දෙන්න. දැන් මේ 98 අංක 20 දරන මේ ගෙල්ල තියෙන පනත ක්‍රියාත්මක කරන්න කියන එක දැන් වෙනකොට වර්තමාන මේක ඇත්තටම මම මේ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා වෙලා ඉන්න කාලේ මීට අවුරුද්දකට කලින් ඒත් අපේ තියෙන මේ වැඩ රාජකාරී හින්දා අපිට දැන් තමයි මේ යෝජනාව ගේන්න පුළුවන් උනේ. වර්තමානයේ ඉන්න විජේදාස රාජපක්ෂ මැතිතුමා හොඳ පියවරක් අරගෙන තියෙනවා. මම පහුගිය දවසක පත්තරයක දැක්කා මේ වගේ වැරදි වලට සම්බන්ධ වෙන මේ ළමයි ඉන්නවා නම් අවුරුදු 10කට නොවැඩි කාලයක් සිරදඬුවම් ලැබෙනවා. මේ දේවල් කියලා විතරක් වැඩක් නැහැ. ක්‍රියාත්මක විය යුතුයි. ඊට අමතරව දරුවන්ගේ දෙමව්පියන්ට යවලා තිනවා මේ වෙනකොට ලියුමක්. මේ වලට සම්බන්ධ වෙන දරුවන්ට පැහැදිලි නීතිය ක්‍රියාත්මක කරනවා, ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා. ඒ වගේම අංකයක් ලබා දීලා තිනවා 0111 21 23 700 කියන අංකය. මේ දුරකථන අංකයට දන්වන්න පුළුවන් යම් කිසි විදිහකින් වැරදි ක්‍රියාවක් කොටින්ම කියනවා නම් දරුවෙට අසභ්‍ය වචනෙන් බයින්න කිතව කෙනෙක්ට අයිතියක් නැහැ. එහෙම දෙයක් හරි වෙනවා නම් මේ අංකයට දැනුවත් කරලා ඒ යම් කිසි අසාධාරණයක් වෙනවා නම් දැනුම් දෙන්න පුළුවන්. මම නවත්තන්න කලින් මෙන්න මේක විතරක් පොඩ්ඩක් කියවනවා. මේ පුංචි මේ අහිංසක දරුවෙක් කියලා තියෙන මේ කතාව විතරක්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් වන අපි තව දින ටිකකින් මැරිලා යයි. නවක සිසුන්ට ජේසි සිසුන් දෙන වද හිංසා ඉවසන්න බෑ. දේශකයෝ එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක නිසා සතිය දින 5 උදේ 7:30 ඉඳන් හවස 6 විතර වෙනකල් අපි වදකාගාරවල 4 මහල 10 කාමරය, 2 මහල 1 කාමරය. අපිට එක විනාඩියක්වත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. අනලා මිරිකලා දෙන බත් එක කඩට දා ගන්නකොට ආපහු ඇදලා ගන්නවා. සමහර දාට දවසෙම බඩගින්නේ. බෝනිමට ගිහින් හරි බත් ටිකක් උයා ගන්න බැරි තරමට අතපය රිදෙනවා. කොන්ද රිදෙනවා. දෙන ශාරීරික වද හිංසා හරිම අමානුෂිකයි. හවසට ගිහින් කරගෙන ඉන්න බැරි තරම් වැඩ දෙනවා. ඉහත හේතු හින්දම අපට ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය පාඨමාලාව සඳහාවත් යොදවන්න කාලයක් නැහැ. අනේ අපිට ඒ පසුව ලබා දෙන්න, මේ ගැන හොයලා බලන්න ඔබතුමාලට පිං. මෙන්න මේ සංවේදී ලියුමත් එක්ක මම නවතිනවා. කරුණාකරලා මේ වලට අදාළ ඇමතිවරුන් ඉන්නවා, මේ නීතිය ක්‍රියාත්මක වෙනවායි කියලා කටින් විතරක් කියලා නෙමෙයි, අපි ක්‍රියාවෙන් පෙන්නමු. මොකද අපිට ඊළඟට කවදාද දවසක අපිට සමාජයට අවශ්‍ය වෙන්නේ තවත් කෙනෙක් තලා පෙළලා වින්දනයක් ලබන සමාජයක් නෙවෙයි, තවත් කෙනෙකුට උදව්වක් කරලා තවත් කෙනෙකුගේ දුක තමුන්ගේ දුකක් කරගෙන සමාජයේ දුක වේදනාව තේරෙන මිනිස්සු ටිකක් හදන්න පුළුවන්, විශ්වවිද්‍යාල සිසුන් ටිකක් හදන්න පුළුවන් සමාජයක් අපිට අවශ්‍ය වෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.